సమంతా చక్రవాళేషు అత్ర గచ్చంతు దేవత సద్దమ్మం మునిరాజస్ సునంతు సగ్గముఖదం ధమ్మశ్రవణ కాలో అయం బదంత ధమ్మశ్రవణ కాలో అయం బదంత ధమ్మశ్రవణ కాలో అయం బదంత నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్. ఏ అప్పగే శాస్త్రు సమ్మా సంబుధురజానన్ వహన్సేట అప్ప హెమదినాగేమ నమస్కార్య వేవా. సుపిన్వత్ని, ఒబ అదత్ ఇతామ శ్రద్ధావిన్ బలాపొరొత్తువాన్ని ధర్మశ్రవణే కరాన్నటాయి. అద మీ ఉతుమ్ దేశనావ సదా ఇతామ మైత్రీన్ మీ దేశనావ సదా దాయకత్వగిన కటేతు కరాన్ని అనురాధపుర సమాధి ధమ్మదా అసపుయే నిర్మాతృ అనుశాసక పిన్వత్న్ నమకేన్ అవసరై అనురాధపుర ధమ్మదేవ నాయక స్వామిన్ వహన్సే విసిన్ ఇతామ మైత్రియేన్ మీ దేశనావట సదహతి దాయకత్వగిన కటేతు కరణో. ఉన్నహంసే అతులు పిన్వత్సీలు దినాటమ వహవహా చతురార్య సత్య అవబోధ వేవాకిలపి ప్రార్థనా కరణో. దెన్ ధర్మశ్రవణే కరన్నట కాలే. పిన్వత్ని, అప్పగే భాగ్యవతు నహంసే అప్పటి బోమ సుందర ధర్మ్యా కపీసర మతు కళ. ఏ ధర్మ వస్తే అప్పటి తిబెన్ని అపవం విమసాగంటాయి. ఎతోడ అపివట అపివ విమసాగన్నకొట అపిట అపివ మగహరిన్నతు సత్యావబోధే కరాయంట దొరగుల్ వివరవేనవా. మీ సత్యావబోధే కరాయనేక బెరేరుం దేయక్ దుష్కర దేయక్. సత్యావబోధే కరాయనకిన తమన్గి దుఃఖ హొదట దకిండోన. ఏ దుఃఖ హటగత్ విద్యాత్ හොඳට දකින්න ඕන. ඒ දුක නිරුද්ධ වෙන විදියත් හොඳට දකින්න ඕන. දුක නිරුද්ධ වීමේ රටාවත් හොඳට දකින්න ඕන පින්වත්නි. එහෙම දකින්න කෙනෙක් Tamange ජීවිතයේ තුල කෙලෙස් සහගත ව්‍යාකූලත්වයකට නොයන මට්ටමට සංසිඳෙන්න ඕන. ඒ සංසිඳීම තමයි බුදුරජාණන් වහන්සේ අපින් බලාපොරොත්තු වුණේ. ඉතින් මේ කෙලෙස් සහගත ලෝකයත් එක්ක එකතු නොවී ඉන්නවා කියන එක අපිට තියෙන අභියෝගයක්. ඒක සුව පහසු දෙයක් නෙමෙයි. ඒක අභියෝගයක්. ඒ අභියෝගය ජයගන්න එක බැරෑරුම් කෘත්‍යයක්. බුදුරජාණන් වහන්සේ අපට මේ ලැබුණු ජීවිතයට ගරහා කරන්න නැතුව, මේ ලැබුණු ජීවිතයට චෝදනා කරන්න නැතුව, මේ ලැබුණු ජීවිතයට දෝෂාරෝපණය කරන්න නැතුව, මේ ලැබුණු ජීවිතය තුළ කනස්සල්ලක් ඇති කරගන්නේ නැතුව සුවසේම අවබෝධය කරා යන රටාව අපට අනුදැන වදාලා. මේ අවබෝධය කරා යන ශ්‍රාවකෙක් හැම වෙලාවකම දක්ෂ වෙන්න ඕන සත්‍ය අවබෝධය තුළ ශක්තිමත් වෙන්න. එතනදී බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාලා යම් දෙයක්. ඒ තමයි මේ තමා තුළ උපාදානය සකස් නොවන ආකාරයට ධර්මය තුළ ශක්තිමත් වෙන්න කියලා. උපාදානය සකස් නොවන ආකාරයට. මොකද අපි ඉදිරියේ තියෙන විශාලම ගැටලුව උපාදානයයි. දැන් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා මේ පංචස්කන්ධය කියන්නේ එකක්, පංච උපාදානස්කන්ධය කියන්නේ තව එකක්. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ එකක්. රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංකාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය කියන්නේ තව එකක්. ඒක දෙකක්. චූල වේදල්ල සූත්‍රයේදී ඒක ප්‍රශ්නයක් විදිහට ගොඩ නැගෙනවා. චූලවේදල්ල සූත්‍රයේදී අපගේ බුද්ධ ශාසනයේ වැඩ හිටිය ධම්මදින්නා රහත් තෙරණියගෙන් විශාක කියන සිටුවරයා අහනවා, පින්වත් ධම්මදින්නා උත්තමාවිය, සක්කාය සක්කාය කියන්නේ මොකද්ද කියලා. එතනදී සක්කාය කියලා පැහැදිලි කරන දේ මේ පින්තුන් දන්නවා, පංචස්කන්ධය. සක්කාය දිට්ඨිය කියන්නේ මේ පංචස්කන්ධය මම, පංචස්කන්ධය මගේ, පංචස්කන්ධය තුල මම ඉන්නවා, මා තුලයි මේ ස්කන්ධ හටගන්නේ කියලා පුද්ගල භවකින් ආත්මීය ස්වභාවයකින් ස්කන්ධ ටික අල්ල ගන්න මට්ටම, එයාට ස්කන්ධ ටික අහුවෙන මට්ටම, ඒක තමයි පින්වත්නි උපාදානෙ. ඒකට තමයි උපාදානෙ කියන්නේ. එතකොට අපි හොඳට දැනගන්න ඕන, එතකොට ඒක ඇතුලේ තමයි උපාදානෙ සකස් වෙන්නේ. උපාදානෙම නෙමෙයි, උපාදානෙ සකස් වෙන්නේ ඔන්න ඔය මට්ටම ඇතුලේ. එතකොට සක්කාය කියන්නේ පංචස්කන්ධය, සක්කාය දිට්ඨිය කියන්නේ පංචස්කන්ධය තුල මම ඉන්නවා, මා තුලයි මේ පංචස්කන්ධය හටගන්නේ, පංචස්කන්ධය කියන්නේ මටමයි කියලා අර වෙන වෙනම විෂයාකාරයකින් පුද්ගලයා තුල දෘෂ්ටිගත වීමක් පවතිනවා. ඒක බුද්ධ ශාසනයේ නිතරම පෙන්නනවා, රූපං අත්තතෝ සමනුපස්සාමි, රූපවන්තං වා අත්තානං අත්තනිවා රූපං ආදි වශයෙන් ඒක පැහැදිලි වෙනවා. එතකොට මෙන්න මේක ඇතුලේ මේ පංචස්කන්ධය පිළිබඳව සක්කාය දිට්ඨිය පවතිනකොට ඒ පංචස්කන්ධය තුල, පංචස්කන්ධය හට ගැනීම තුල ඒවා යම් ශ්‍රාවකයකට ඒවා විපාක ස්කන්ධ කියලා දැක ගන්නට බැරි වුණාම, ඒවා විපාක ස්කන්ධ කියලා යම් කෙනෙකුට තේරුම් ගන්නට බැරි වුණාම, ඒ පංචස්කන්ධයේ හට ගැනීම තුල, පංචස්කන්ධයේ හට ගැනීම තුල නොයේක් වේදනා හට ගන්නවා. පංචස්කන්ධයේ හටගත් තැන ඒ පංචස්කන්ධයේ හට ගැනීම තුල යාට දැනෙන සංවේදනා තියෙනවා. අන්නේ සංවේදනා පිළිබඳ භාවයට තමයි දුක්ඛ දුක්ඛතා කියලා කියන්නේ. ඒ කියන්නේ මේ පංචස්කන්ධය නිරතුරුව සමුදේ වෙනවා. ඒවා විපාක ස්කන්ධ. ඒවා විපාක ස්කන්ධ. එතන මේ පංචස්කන්ධයේ සමුදේ වෙලා නිරුද්ධ වෙලා යනවා. එතන මේ පංචස්කන්ධය නිරතුරුව හටගෙන බිඳිලා යන එකක්. ඒ හටගෙන බිඳිනකම ඇතුලේ, හටගම බිඳිනකම ඇතුලේ පින්වත්නි මේ පංචස්කන්ධය විපාක ස්කන්ධනේ. විපාක ස්කන්ධ. ඒ විපාකයට අදාළව, ඒ විපාකයට අදාළවනේ මේ ස්කන්ධ හටගන්නේ. අනේ විපාකයන්ට අදාළව නොඒක ආකාරයේ රිදුම් දීම්, කැක්කුම් ඇති වෙනවා. අන්න ඒකට තමයි දුක්ඛ දුක්ඛතා කියලා කියන්නේ. දුක හත් ආකාරයකින් සමහර තැන්වල පෙන්නලා තියෙනවා. මේ හත් ආකාරي පළවෙනි එක තමයි දුක්ඛ දුක්ඛතා කියලා කියන්නේ. පළවෙනි එක. ඒතර දුක්ඛ දුක්ඛතා කියන එකේ අර්ථය මොකද්ද? මේ නාම රූප ධර්මයන් හටගන්නේ විපාකයන් හැටියට. ඒ විපාකේ ආකෘතියට අනුව තමයි හටගෙන බිඳින්නේ. ඒ හට ගැනීම විපාකයක්. ඒ විපාකය පරණ හේතුවක එකක් නේ. පරණ කර්මයකක් නේ. ඒ කර්මයේ ආකෘතිය හැම වෙලාවකම මේ විපාකයට බලපානවා. විපාකයට බලපානවා. එතකොට මේ ස්කන්ධ හටගෙන බිඳින එක ඇතුලේ ඍදුම් දෙන්න පටන් ගන්නවා. දිගුවක් විදියට ඍදුම් දෙන්න පටන් ගන්නවා. ඒ හටගෙන බිඳින එක ඇතුලේ ඒ විපාකයක් නිසායි ඒක වෙන්නේ. අනිත් විපාකයට අනුව දැන් උදාහරණයක් විදියට රූපස්කන්ධය ගන්නකො, මේ රූපස්කන්ධයේ නන්වැදෑරුම් රිදුම් දෙනවා. නන්වැදෑරුම් කැක්කුම් ඇති වෙනවා. ඒවා විපාකයක් විදියටයි අපිට අත්දකින්න වෙලා තියෙන්නේ. විපාකයක් විදියට. දැන් මේ බුද්ධ ශාසනේ වැඩ හිටියා. දැන් ලංකාවේ වැඩ හිටියා කැලණි තිස්ස කියලා මහරහතන්ස නමක්. උන්වහන්සේ අරහත්ත්වයට පත් වෙලා හිටියේ. ඒතර උන්වහන්සේ තෙල් කටාරමක දාලා උණු කළා. උණු වෙච්ච තෙල් කටාරමකට දාලා උන්වහන්සේ පීඩාවට පත් වුණා. ඒතර ඒ කය විතුල නොයෙක් විඳි වේදනා හටගත්තා. නන්වැදෑරුම් රිදුම් දීම් හටගත්තා. ඒ රිදුම් දීම් කුමක් ඇසුරු විපාකයක් විදියට. පෙර සංසාරේ උන්වහන්සේම කරගත්ත දෙයක්. විදියට ඒකුණ. ඒකට ඒ විපාකයේ ගැන තෝරද්දි සංසිද්ධි කීපයක් තෝරනවා. එකක් විදියට පෙන්නනවා. අර තෙල් උණු කරද්දි එක දවසක් ඒකට වැටිච්ච මැස්සෙක් අයින් කරේ නැහැ කියනවා. යෝගේ සිද්ධි පෙන්නනවා සංස්කෘතික ධාරාවේ. දෙක හරියටම හරි. දැන් අපිට තේරෙනවා උත්තර මහරහතන් වහන්සේ උන්වහන්සේ අරහත්ත්වේ කරා ගියේ උල උඩ ඉඳලානේ. ඒතර උන්වහන්සේ අරහත්ත්වේ කරා යන්න බලපෑව සිදුවීමේ තියෙනවා. අරහත්ත්වේ කරා යන්න බලපෑපු දේ තියෙනවා. මොකද්ද? ඒකේ තියෙනවා පින්වත්නි උන්වහන්සේ විඳවපු විඳවීමක් ගැන. උන්වහන්සේ අවබෝධයට පත් වෙන්න කලින් කොච්චර දුකක් විඳද කියලා. ඒකේ උන්වහන්සේට උල තියන්න උනේ දවසක් Tamanගේ මවට කිව්වලු නිතරම අම්මලා උපදෙස් දෙනවනේ මේක කරන්න අරක කරන්න මේක කරන්න එපා අරක කරන්න එපා කී කී. එහෙම කියද්දි මේ කාන්තාවට ඒ විදියට කියද්දි අම්මට මේ තරුණයා කිව්වලු තී උල තියන්න තියෙන්නේ කොයි වෙලාවෙත් කියවනවා කියලා කිව්වලු. එහෙම උල තියන්න හිතලා නෙමෙයි අර හිතේ ඇති වෙච්ච ආවේගයට ඒක ආවා කියනවා. ඒ වචනේ ආවා කියනවා. බලන්න පින්නොත් මේ සසර අවදානම. ඒ නිසා ඔය පින්නතුල්ලා විශේෂයෙන්ම පැවිදි සමා පැවිද්ද අරමුණු කරගෙන අම්මා තාත්තා අරමුණු කරගෙන කට පරිස්සම් කරගන්න. හරි පරිස්සම්. ඇයි? පැවිද්දෙගේ ගුණධර්මත් පේන්නේ නැහැ එළියට. පැවිද්දෙගේ ගුණධර්ම පේන්නේ නැහැ. අත හසුරුවන විදියෙන්, කකුල් හසුරුවන විදියෙන්, ඇවිදින විදියෙන්, වාඩි වෙන විදියෙන් ඒ මොකක්වත් හොයාගන්න බෑ. ඒක ප්‍රශ්නයක් තමයි. ගැටලුව. එතකොට එන දුක්ඛ දුක්ඛතා කියන එක ගැඹුරින් බැලුවාම පේනවා මොකද්ද? මේක තේරුම් ගන්න නැතුව මේ දුක්ඛාරිය සත්‍ය අවබෝධ කරගන්න බෑ. එහෙනම් දුක්ඛ දුක්ඛතා කියන්නේ මොකද්ද? දුක්ඛ දුක්ඛතා කියලා කියන්නේ පින්වත්නි ඒ පුද්ගලයා තුල ස්කන්ධ ටික හට ගන්නකොට ඒ ස්කන්ධ විපාක ස්කන්ධ විදිහටයි අපි දරන්න ඕන තේරුම් ගන්න ඕන. එතකොට ඒ ටික විපාක ස්කන්ධ විදිහට ඒක විපාකයක් විදිහට අපිට දැක ගන්නට තේරුම් ගන්නට බැරි වුණාම විපාකයක් විදිහට මේ තමා තුල හට ගන්නා වූ ස්කන්ධ ටික දැක ගන්න බැරි වුණාට පස්සේ උදාහරණයක් විදිහට මේ කයේ උනත් නන්වැදෑරුම් රිදුම් දීම් කැක්කුම් ඇති වෙනවා. සිතේ හට ගන්නා වූ නොයි රිදුම් දීම් ඇති වෙනවා. එතකොට එයාට ඒක විපාකයක් විදිහට දැක ගන්න බැරි වුණාට පස්සේ ආ දුක්ඛ දුක්ඛතාවේ වළඳන්න පටන් ගන්නවා. එයා තුල හට ගන්නා වූ දුක්ඛ දුක්ඛතාවේ එයා වළඳන්න පටන් ගන්නවා. අපි මේ දුක වළඳනවා පින්වත්. එතකොට දුක්ඛ දුක්ඛතාවේ අවබෝධ කළා කියන්නේ මොකද්ද? ඒ දුක්ඛ දුක්ඛතාවේ අවබෝධ කළා කියලා කියන්නේ පින්වත්නි ඒ පුද්ගලයා දකිනවා තමන් තුල හටගන්නා වූ ගතේ සිතේ මේ ස්කන්ධයන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධෙන් හටගන්නකොට නන්වැදෑරුම් රිදුම් දීම් නන්වැදෑරුම් කැක්කුම් ස්කන්ධ සමුදේවීම ඇතුලේ අපිට උරගාන්ට අත්දකින්ට සිද්ධ වෙනවා. ඒක අපිට සිද්ධ වෙනවා. එතකොට එහෙම සිද්ධ වෙනකොට යා එක දකින්න මොකද්ද? මේවා මේ විපාකයක් විදියටයි මේ විදියට ස්කන්ධ සමුදේ වෙන්නේ. මේ විදියට විපාකයක් විදියට සමුදේ වෙන ස්කන්ධ ඇසුරු කරගෙනයි මේ නන්වැදෑරුම් ඍදුම් දීම් කැක්කුම් ඇති වෙන්නේ කියලා එයා විපාක ස්කන්ධ විදියට කියව ගත්තොත් තමා තුළ ඒ මොහොතේම හට ගන්නා උස්කන්ධ. එතකොට එයා දුක්ඛතාවේ අවබෝධ කළා වෙනවා. ඊට පස්සේ දෙක විපරිණාම දුක්ඛතා. මොකද්ද විපරිණාම දුක්ඛතා කියන්නේ? අර තමා තුළ පංචස්කන්ධය හට ගන්නකොට දැන් මේ පංච සක්කාය දිට්ඨිය කඩන්න උදව් වෙන විදිහේ දෙයක් මම මේ ඔය පින්නතුන්ට කියන්නේ. විපරිණාම දුක්ඛතාවේ කියලා කියන්නේ ඔය පින්නතුන්ලා තුළ හොඳයි සැපයි ආදි වශයෙන් හොඳයි සැපයි යහපත් ආදි වශයෙන් ඔය පින්නතුන්ලා විවහාර කරනවා. හොඳයි සැපයි යහපත් ආදි වශයෙන් ඔය පින්නතුන්ලා තුළ විවහාරයක් සිද්ධ වෙනවා. එතකොට මේ හොඳයි සැපයි ආදි වශයෙන් විවහාර කරන්නේ ස්කන්ධයන්ගේ සමුදය තුළ. එතකොට ස්කන්ධයන් සමුදේ වෙච්ච තැනක යා හොඳයි සැපයි වශයෙන් යාගේම ස්කන්ධ ටික යාගේම සිතින් පිළිගන්නවා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධය හට ගන්නකොට ඒ හට ගැනීම තුළ ඒ ශ්‍රාවකයා හොඳයි සැපයි ශාන්තයි කියලා එයා තුළ හට ගන්නා ස්කන්ධ ටික පිළිගන්නවා. එයා යාගේ රූපස්කන්ධය පිළිගන්නවා. එයා ඒ රූපස්කන්ධය ඇසුරු කරගෙන එයා ඒක අභිනන්දනය කරනවා. සතුටින් පිළිගන්නවා. නන්දති. ඒකෙන් සතුටු වෙනවා. එතකොට හොඳයි සැපයි ශාන්තයි ආදි වශයෙන් එයා යාගේ ස්කන්ධ ටික පිළිගත්තට පස්සේ ඒ පිළිගත්තා කියලා එයා යාගේම සිතින් අවිද්‍යාවෙන් හොඳයි සැපයි කියලා එයා තුල හට ගන්නා උස්කන්ධය පිළිගත්තා කියලා ඒ පිළිගත්තා කියලා ඒ ස්කන්ධ පින්වත්නි බින්දින එක නවතිනවද? බින්දින එක නවතින්නේ නැහැ. ඒ නිසා ඒ බින්දින එක නවතින්නේ නැති නිසා ඒ පුද්ගලයාට විපරිණාම දුක්ඛතාවයක් තියෙනවා. එහෙනම් විපරිණාම දුක්ඛතාවයේ බින්දින්ද තියෙන්නේ කොහොම බැලලද? දුක්ඛ දුක්ඛතාවයේ බින්දින්ද තියෙන්නේ ස්කන්ධයන් විපාක වශයෙන් සලකලා. විපරිණාම දුක්ඛතාවයේ බින්දින්ද තියෙන්නේ කොහොමද? විපරිණාම දුක්ඛතාවයේ බින්දින්ද තියෙන්නේ මේ ස්කන්ධයන් බිඳී යන විදිය දැකලා. මේ ස්කන්ධයන් බිඳෙන ආකාරය දැකලා. එතකොට යා මොකද වෙන්නේ? විපරිණාම දුක්ඛතාවයත් අවබෝධ කළා වෙනවා. මොකද යා මේ ස්කන්ධයන් සමුදේ වෙනකොට තමන්ගේම රූපස්කන්ධය හොඳයි සැපයි ආදී වශයෙන් යා යාගේම සිතින් බෝහාර මාත්‍රයෙන් විතරක් නෙමෙයි යා යාගේම ඇතුළාන්තයෙන් පිළිගන්නවා. එතකොට මේ නාම රූප ධර්මයන්ගේ නන් වැදෑරුම් වූ නාම රූප ධර්මයන් මේ පංචස්කන්ධයේ හට ගැනීමෙන් එයා මිහිරක් විදියට ඒක පිළිගන්නවා. ඒ මිහිරක් විදියට පිළිගන්නේ කැතුලේ එයාට මොකද්ද වෙන්නේ? ඒ මිහිරක් විදියට පිළිගන්නේ කැතුලේ එයාට වළඳන්ට වෙනවා දුකක්. මොකද්ද ඒ දුක? විපරිණාම දුක්ඛතා. අන්නේ මිහිරක් විදියට වළඳන විපරිණාම දුක්ඛතාවෙන් එයා ගැලවෙන්න නම් එයා වඩන්න ඕන නිරෝධානුපස්සනාව. එයා වඩන්න ඕන මොකද්ද? නිරෝධානුපස්සනාව. එතකොට දුක්ඛ දුක්ඛතාවය අවබෝධ කරලා දුක්ඛ දුක්ඛතාවෙන් එයා සම්පූර්ණයෙන් මිදීම පිණිස එයා මොකද්ද කරන්න ඕන? දුක්ඛ දුක්ඛතාවෙන් මිදීම පිණිස ඒ ශ්‍රාවකයා කරන්න ඕන විපාක විසෙහි සංග්‍රහ කර කර විපාක ස්කන්ධ හැටියට පෙර කර්ම කර්මඵලම දකින්න. එතකොට විපරිණාම දුක්ඛතාවෙන් එයායින් වෙන්න නම් එයා නිරෝධානුපස්සනාවෙන් බලන්න ඕන. මේකට තමයි දුක අවබෝධ කරනවා කියන්නේ. එයා යාගේම ඥාණයෙන් ප්‍රඥාවෙන් එයා දුක අවබෝධ කරනවා කියන්නේ මෙන්න මේකටයි. ඊළඟට තුන්වෙනි එක තමයි හරි අපිට හුරුයි සංඛාර දුක්ඛතා. සංඛාර දුක්ඛතා. එතකොට සංඛාර දුක්ඛතාව කියලා කියන්නේ මේ තමා තුල හටගන්නා වූ පංචස්කන්ධය එයා නිට්ටිය වශයෙන් පිළිගන්නවා. පංචස්කන්ධය හැම වෙලාවකම නිට්ටිය වශයෙන්, රූපස්කන්ධය නිට්ටිය වශයෙන් පිළිගන්නවා. වේදනාස්කන්ධය නිට්ටිය වශයෙන් පිළිගන්නවා. සංඥාස්කන්ධය නිට්ටිය වශයෙන් පිළිගන්නවා. මේවා අනිත්‍ය වෙනේවා. එයා පිළිගන්නවා එහෙම. විඥානස්කන්ධය එයා නිට්ටිය වශයෙන් පිළිගන්නවා. මෙන්න මේ විදියට නිට්ටිය වශයෙන් ස්කන්ධ ටික පිළිගන්නකොට ඒවා නිට්ටිය නොවන ඒවා අපි පිළිගත්තා කියලා අපේ පිළිගැනීමට අදාළව ස්කන්ධයන් අපේ වශයෙන් පවත්ව ගන්න බෑ. අපි නිට්ටියයි කිව්වට ස්කන්ධ නම් කෝතන හටගත්තත් අනිත්‍යයි. ස්කන්ධ කියන දේවල් කොහේ හටගත්තත් අනිත්‍ය වී යනවා. එතකොට මේ අනිත්‍ය වී යන ස්කන්ධයන් නිට්ටිය වශයෙන් පිළිගන්න කම ඇතුලේ තමයි ඒ පුද්ගලයාට සංස්කාර දුක්ඛතාවේ තියෙන්නේ. එහෙනම් එයා ඒ සංඛාර දුක්ඛතාවෙන් මිදීම පිණිස අනිච්චානුපස්සනාවෙන් බලන්නත් ඕන, අනිමිත්තානුපස්සනාවෙන් බලන්නත් ඕන. එයා තුල හට ගන්නා රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන පිළිබඳ නිට්ටිය සංඥාව බිඳලා දාන්න ඕන. ඒ නිට්ටිය සංඥාව බිඳලා දාන්න අනිච්චානුපස්සනාව වඩන්න ඕන. ඊට පස්සේ ඒක බින්දට වැඩක් නැහැ. ඒක බින්දන එකම සෑහෙන්නේ නැහැ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධය තුල පවතින නিত্য නිමිත්ත බින්දලා දාන්නත් ඕන. ඒ නිසා යා අනිමිත්තානුපස්සනාව වඩන්නත් ඕන. එතකොට මේ දෙකෙන් බලන්න යා තුල සංස්කාර දුක්ඛතාවේ අවබෝධ වෙලා අවබෝධ කිරීමෙන්ම දුක නිරුද්ධ වෙන්න පටන් ගන්නවා. අවබෝධ වීමෙන්ම දුක නිරුද්ධ වෙන්න පටන් ගන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙන මේ මේදුම කොහොමද? තංකෝ පනේතං බික්ඛූ මයා සංඛාරාණං නේව අනිච්චතං සන්ධාය භාසිතං යංකින්චි වේදිතං තං දුක්ඛස්මින්ති. සලායතන වර්ගයේ මේ යෙදුම තියෙන්නේ වේදනා සංයුක්තේ. ඒකේ තේරුම තමයි මහණෙනි, යම් කිසි විඳීමක් වෙයි නම් එය දුකක් කියන යම් වචනයක් මා විසින් කියන ලද්දේද? එහෙමයි ඒක තියෙන්නේ. මේ බුදුරජාණන් වහන්සේ වදාළි කුමක්ද? පින්වත් මහණෙනි, යම් කිසි විඳීමක් වෙනවා නම් ඒක දුකක් කියන වචනයක් මා විසින් කියන ලද්දේ නම් සංස්කාරයන්ගේ අනිත්‍යතාවයේ සඳහාම කියන ලද යන අදහසයි මේ කතාවේ තේරුම. එතකොට විඳීම දුකක් කියලා කියන්නේ අන් කවර දෙයක් නිසාවත් නෙමෙයි, මේ සංස්කාරයන්ගේ අනිත්‍යතාවය නිසායි එහෙම කියන්නේ. ඒකයි සංඛාර දුක්ඛතා කියන්නේ. එතකොට මේ සංස්කාර දුක්ඛතාවේ නම් පැනවෙන්නේ මොකක් නිසාද? එතකොට දැන් මේකේ තියෙන්නේ තංකෝ පනේතම් බික්ඛු මයා සංඛාරන්නේව අනිච්චතං සන්දහාය භාසිතං යංකින්චි වේදිතං තං දුක්ඛස්මින්ති. ඒක කියන්නේ විඳීමක් වෙනවා නම් ඒක දුකක් කියන දුකක් කියන වචනය භාග්‍යවතුන් වහන්සේ වදාරන්නේ මේ සංස්කාරයන්ගේ අනිත්‍යතාවය නිසායි. ඒකයි මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධයන් නිට්ටිය නොවන නිසා තමයි සංඛාර දුක්ඛතාවේ පැනවෙන්නේ කියලා කිව්වේ. ඒකයි රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ඒවා නිට්ටිය නොවන නිසායි සංඛාර දුක්ඛතාවේ ඉන්නේ. එතකොට සංස්කාර දුක්ඛතා කියලා කියන්නේ අන්න ඒ අර්ථයෙන්. එතකොට එහෙනම් මේ සංස්කාර දුක්ඛතාවේ අවබෝධ කරනවා නම් යා මොකද්ද කරන්න ඕන? සංස්කාර දුක්ඛතාවේ අවබෝධ කරනවා නම් යා කරන්න ඕන අනිච්ඡානුපස්සී විහරණයෙන් බලලා රූපස්කන්ධේ, වේදනාස්කන්ධේ, සංඥාස්කන්ධේ, සංඛාරස්කන්ධේ, විඥානස්කන්ධේ කියන මේ ස්කන්ධයන් පින්වත්නි අනිච්ඡානුපස්සී විහරණයෙන් බලලා අනිත්‍ය වශයෙන් විමසලා එයා නිට්ටිය සංඥාව කඩලා දාන්න ඕන. රූප වේදනා සංඥා සංකාර විඥාන කිනේ වාගේ නිට්ටිය නිමිත්ත කඩලා දාන්න ඕන. නිට්ටිය නිමිත්ත කඩන්න අනිමිත්තානුපස්සනාවෙන් බලන්න ඕන. මෙන්න මේ කියාපු ටික ඔය පින්නතුන්ලා තුල තිබ්බොත් අපි නිතර විවහාර කරන දුක්ඛ දුක්ඛතා විපරිණාම දුක්ඛතා සංඛාර දුක්ඛතා කිය මේ தত্ত্বය අවබෝධ කළා වෙනවා. දැන් මේ දුක අවබෝධ කිරීම දුක්ඛාර චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මහ උපකාරී වෙන දේශනාවක් කරන්න කියලා කියන්නේ මේ දේශනාවේ මාතෘකාවේ. එතකොට දැන් අපි දුක්ඛ දුක්ඛතාවේ කියනවට වඩා කොච්චර ගැඹුරක් තියෙනවද මේ අපි කියපු එකේ. එතකොට විපරිණාම දුක්ඛතා සංඛාර දුක්ඛතා කියන මේ දුක්ඛතාවේ තමයි సంతానගතෝ පුද්ගලයා තුල හටගන්න දුකේ හැඩය. సంతానගතව දුකේ ස්වභාවය. එතකොට මේ දුක් එන දුක්ඛ දැන් අපි බලමු මේක ආයෙත් අපි මේක සංක්ෂිප්ත කරලා මේ අදහස් අපි තේරුම් අරගෙන බලමු. දුක්ඛ දුක්ඛතා කියන්නේ මොකද්ද? තමා තුල පංචස්කන්ධයක් හටගන්නවා. ඒ පංචස්කන්ධය හටගෙන බිඳිලා යනවා. එතකොට මේ පංචස්කන්ධේ මොනවද? විපාක. ඒවා විපාක. එතකොට දුක්ඛ දුක්ඛතාවේ බුදුරජාණන් වහන්සේ වදාළ මේක අවබෝධ කරන්න ඕන කියලා. මේක අපි අවබෝධ කරන්නම ඕන. එතකොට දුක්ඛ දුක්ඛතාවේ යම් කෙනෙක් අවබෝධ කරනවා නම් එයා මොකද කරන්න ඕන? මේ එයා තුල හට ගන්නා වූ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධයන් හටගත් තැන නන්වැදේරුම් රිදුම් දීම් කැක්කුම් මේ ස්කන්ධයන් හටගත් තැනක යාට ජීවිතේ දැනෙන මට්ටම තුල නන්වැදේරුම් රිදුම් දීම් ඇති වෙනවා කැක්කුම් වේදනා ඇති වෙනවා ස්කන්ධයන් හටගත් තැනක තමයි දිගුවක් විදියට මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. එතකොට මේ තමා තුල හටගත්තා වූ රූපස්කන්ධේ විපාක ස්කන්ධය කියලා දැක්ක ගමන් එයා තුල යම් සංසුන්කමක් ඇති වෙනවා. එයා තුල අර දැන් වේදනාව මා තුල විපාකයක් විදියටයි හටගත්තේ. මේ බඳු වේදනාවක් මා තුල ඇති වෙන්න මම මෙන්න මේ විදිහේ කර්මයක් සසර කරලා ඇති. ඒ කරගත්තා වූ සංසාරික තත්ත්වයෙන් තමයි මට මේ වේදනාව ඉපදිලා තියෙන්නේ කියලා යම් කෙනෙකුට දකින්න පුළුවන් නම් මේක දකින්න පුළුවන් නම් ඒ දකින්නක ඇතුලේ මොකද්ද වෙන්නේ? එයා තුල මේ විදියට හට ගන්නා වූ යම් වේදනාවක් වේද ඒ වේදනාව විපාකයක් විදියට දකින්න පුළුවන් වෙච්ච තැනක එයා ඒ වේදනාවට වග කියන බාහිර අරමුණු හොයන්නේ. එයා වේදනාවට වග කියන්න ඕන බාහිර අරමුණු හොයන්නේ. එතකොට වේදනාවට වග කියන බාහිර අරමුණු හොයන්නේ නැත්නම් වේදනාපච්චය තණ්හා වෙයිද? වේදනාපච්චය තණ්හා වෙන්නේ නැහැ. ඇත්තටම වේදනාපච්චය තණ්හා කියන්නේම වේදනාවට වග කියන අරමුණු ලුහු බඳින එකටයි. නැතුව වේදනාපච්චය තණ්හා වෙන්නේ නැහැ. ඒකයි අපි පහුගිය දවස්වල දේශනාවක් කිව්වා මේ තණ්හාව කියන එක ඔයාලා විවහාර කරගත්ත මට්ටමින්ම බලන් ඉපා කියලා. ඔයාලා දැනට විවහාර කරගත්ත මට්ටමක් තියෙනෝනේ. ඒ විවහාර කරගත්ත මට්ටම ඇතුළෙම මේක කියවන්න බලන්න විමසන්න එපා කියලා අපි පහුගිය දවස්වල කිව්වේ ඒකයි. වේදනාපච්චය තණ්හා වෙන්නේ තමා තුළ වේදනාව සකස් වෙනකොට ඒ සකස් වුණු වේදනාව බාහිර රූපයට බාහිර ශබ්දයට බාහිර ගඳ සුවඳට බාහිර රසයට බාහිර පහසට ගැට ගන්න එක. මෙන්න මේවට ගැට ගැසීමමයි වේදනාපච්චය තණ්හා වෙන්නේ. එතකොට මේ දුක අවබෝධ කරනකොට එයා තුල තණ්හාව සකස් වෙන්නේ නැහෙනි. සකස් වෙන්නේ නැහැ කියන්නේ මොකද්ද? මේ කයේ හටගන්නා වූ සිතේ හටගන්නා වූ එහෙමත් නැත්නම් මේ නාම රූප මේ පංචස්කන්ධ ධර්මයන් හටගන්නකොට ඒ හටගන්න තැන පින්වත් නන් වැදෑරුම් වූ දුක්ඛයන් යාට ස්කන්ධ සමුදේ වීම තැතුලේ අත්දකින්න වෙනවා. ඒ ස්කන්ධ සමුදේ වෙච්ච තැනක යාට දුක්ඛේ අඥානං නිසා දුක ගැන අවබෝධයක් නැති නිසා එයා ස්කන්ධයන් සමුදේ වෙච්ච තැන හැම වෙලාවකම වගකීම එළියට පාස් කරනවා. වගකීම එළියට දෙනවා. මේ ස්කන්ධයන් අසුරු කරගෙන යාතුල යම් දුකක් හටගත්තොත් ඒ දුක යාපවරනවා. මොකටද? බාහිර රූප ශබ්ද ආදියට. ඒ නිසා යාට බාහිර රූප ශබ්ද ආදී ඇසුරු කරගෙන යාට පැටලෙන්න පුළුවන් බාහිර ලෝකයක් මුණ ගැහෙනවා. පැටලෙන්න පුළුවන් බාහිර ලෝකයක් යාට මුණ ගැහෙනවා. පැටලෙන්න පුළුවන් මට්ටමට යාට බාහිර ලෝකයක් මුණ ගැහිච්ච තැන පැටලෙන්න පුළුවන් මට්ටමට පින්වත්නි බාහිර ලෝකයක් මුණ ගැහිච්ච තැන ඒ මුණ ගැහෙන එක ඇතුලේ දුක්ඛ දුක්ඛතාවයට වළඳන්ට වෙනවා. එහෙනම් මේක තේරුම් අරගෙන යා තමන්ගේ ස්කන්ධ ටික බලන්න ඕන කොයි විදියටද? ඒවා විපාක ස්කන්ධ විසෙහි බලන්න ඕන සංග්‍රහ කරක. එහෙනම් මේ විපාකය දකිනකොට ඒ විපාකයට සාක්ෂිය විදියට විපාකයට කර්මය දකිනකොට කම්ම විපාක වශයෙන් කර්ම කර්මඵල වශයෙන් යම් කෙනෙක් දකින්න තමයි එයා දුක්ඛ දුක්ඛතාවේ අවබෝධ කරන්නේ. විපරිණාම දුක්ඛතාවේ කිවි මොකද්ද? අර ස්කන්ධයන් සමුදේ වෙච්ච තැනක හොඳයි සැපයි ආදී වශයෙන් එයාගින්ම හටගත් ස්කන්ධ එයාගින්ම සිතින් පිළි ගන්නවා. එතකොට යා එක මිහිරියාවකින් පිළි අර ගන්නකොට ආස්වාදයකින් පිළි ගන්න සමුදේ වෙච්ච එකයි පිළිගන්නේ. සමුදේ වෙච්ච ස්කන්ධ ටික යා එයාගින්ම සිතින් ආස්වාදයෙන් පිළි ගන්නවා. ඒ ආස්වාදයෙන් පිළිගත් තැනක මොකද්ද වෙන්නේ? ඒ ආස්වාදයෙන් යා එක පිළිගත් තැනක අන් කවර දෙයක්වත් නෙමෙයි වෙන්නේ. එයා තුල පින්වත්නි විපරිණාම දුක්ඛතාවයක් හට ගන්නවා. මේ தත්ත්වේ තේරුම් ගත්තාම විපරිණාම දුක්ඛතාවේ අවබෝධ කළා වෙනවා. එහෙනම් විපරිණාම දුක්ඛතාවේ නිරුද්ධ කරන්නේ කොහොමද? විපරිණාම දුක්ඛතාවේ නිරුද්ධ කරන්නේ තමන්ගේම ස්කන්ධ, රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංකාරස්කන්ධ, විඥානස්කන්ධ කියන තමා තුලම හටගත්තා වූ මේ ස්කන්ධ ධර්ම පින්වත්නි එයා නිරෝධානුපස්සනාවෙන් බලනෝ. ඒවා නිරුද්ධ වී. එතකොට අර නිරෝධානුපස්සනාවෙන් ඔබට මතක ඇති අට්ඨාරස විපස්සනාවේ තියෙනවා නිරෝධානුපස්සනාවෙන් බලන්න බලන්න සමුදයාර්ථය කඩා වැටෙනවා කියලා. එහෙනම් නිරෝධානුපස්සී විහරණයකින් බලන්න බලන්න එයා විපරිණාම දුක්ඛතාවය නිරුද්ධ කළා වෙනවා. සංඛාර දුක්ඛතාවය කියන්නේ සංස්කාර දුක්ඛතාවය කියලා කියන්නේ මේ විදියට හටගන්නා වූ තමා තුළ හටගන්නා වූ ස්කන්ධ ධර්ම පිළිබඳ යාට උපේක්ෂාවක් නැතිකමට, එයාට මැදහත් සිතක් නැතිකමට එයා තුළ මොකද වෙන්නේ? මේ ස්කන්ධ ධර්ම එයා නිත්‍ය වශයෙන් පිළිගන්නවා. ඒ නිත්‍ය වශයෙන් පිළිගන්නේ එකට අභියෝග කරන්න බුදුරජාණන් වහන්සේ අපට වදාළ දේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ වදාළ දේ තමයි ඒ ශ්‍රාවකයාට අපගේ භාග්‍යතුන් වහන්සේ අනුදැන වදාලා අනිච්චානුපස්සී විහරණයෙන් බලන්න කියලා. අනිච්චානුපස්සී විහරණයෙන් බලන්න කිව්වා. එතකොට ස්කන්ධ සම්බන්ධ නිත්‍ය සංඥාව කැඩිලා වැටෙනවා. එතකොට මේකේ නිත්‍ය සංඥාව විතරක් කඩලා වටලා බෑ. මොකද කරන්නේ? නිත්‍ය නිමිත්තත් කඩාගෙන වැටෙන්න ඕන. ඒ නිත්‍ය නිමිත්ත කඩා වැටෙන්න නම් එයා කොහොමද විමසන්න ඕන? නිත්‍ය නිමිත්ත කඩා වැටෙන්න නම් අනිවිත්තානුපස්සනාවෙන් බලන්න ඕන. එහෙනම් සංඛාර දුක්ඛතාවේ බිඳින්න යා අනිච්චානුපස්සී විහරණයත් විදර්ශනාවේ කරන්න ඕන. අනිමිත්තානුපස්සී විහරණයත් විදර්ශනා කරන්න ඕන. එතකොට මෙන්න මේ විදියට දුක්ඛ දුක්ඛතාවයත් විපරිණාම දුක්ඛතාවයත් සංඛාර දුක්ඛතාවයත් පිළිබඳ පැහැදිලි දැක්මක් නැතිකමට කියන්නේ මොකද්ද? අසුතවා පුතුග්ජනෝ කියලා යාට කියන්නේ. එහෙනම් මෙන්න මේ විදියට දුක්ඛාරිය සත්‍යයෙන් ජීවිතය විභාග කරගන්න බැරි වෙන එකට අපි කියන්නේ මොකද්ද? මේ විදියට විමස ගන්න බැරි වෙන එකට අපි කියන්නේ අසුතවා පුතුග්ජනෝ, අසුතවත් පුතග්ජනයා කියලා. මේ විදියට යා දුක්ඛ දුක්ඛතාවේ හැඩයත් සංඛාර දුක්ඛතාවේ හැඩයත් විපරිණාම දුක්ඛතාවේ හැඩයත් යා හොඳට දැනගෙන එයා දැනගන්න එකට කියන්නේ මොකද්ද? සුතවා ආර්ය ශ්‍රාවකෝ. ඒ ශ්‍රුතවත්කමෙන් ආර්ය ශ්‍රාවකත්වයට එනවා. ශ්‍රුතවත් ශ්‍රාවකත්වයට එනවා. එතකොට ශ්‍රුතවත් ශ්‍රාවකත්වයට ආපු කෙනා ආර්ය භූමියට පියමන් කරන්නේ කොහොමද? දැන් අසුතවා පෘතුග්ජන මට්ටමින් එයා ගැලවෙනවා. යා මොන පූජා කළත් මදි, මොන විදියට වතපිළිවෙත කළත් මදි, මොන විදියට එයා ජීවිතය දැක්කත් මදි, එයා අසුරුතවත් පෘතග්ජනයි. එයා අසුරුතවත් පෘතග්ජනයි. එයාට පුද්ගලයෙක් කියලා හම්බ වෙන තැන එයාට සතරමා ධාතු පේන්නේ නැහැ. හුදු නාම සංස්කාර ටික පේන්නේ නැහැ. එයා පුද්ගල භාවයට හසු වී යනවා. ඉරියව් පවත්වන මම ඉන්න බවම පිළිගන්නවා. කණ්ණාඩි ඉස්සරහට ගියාම මාව යාට අහුවෙනවා. පින්නත්නි මාව අතහැරින්නේ නැතුව කෙනෙක් නිවනටපත් වෙන්නේ නැහැ. ඒ නිසායි බුදුරජාන් වහන්සේ වදාළේ මේ සත්පුද්ගල බව බිඳලා දාන්න. ආත්මීය ස්වභාවය බිඳලා දාන්න කියලා බුදුරජාණන් වහන්සේ සෑම වෙලාවකම අපට අනුදැන වදාළේ එකයි. සෑම වෙලාවකම අපගේ භාග්‍යවතුන් වහන්සේ අනුදැන වදාළේ එකයි. එතකොට මේ පුද්ගලයෙක් කියලා හම් පුද්ගල භවකින් ඔබට ලෝකේ හම්බ වෙන තැන අහුරණ එක ලේසි පහසු දෙයක් නෙමෙයි. එතකොට අසුතව පුතුග්ජනෝ කියන්නේ ඔන්න ඔය මට්ටමට. එයා දුක්ඛ දුක්ඛතාවේ, විපරිණාම දුක්ඛතාවේ, සංඛාර දුක්ඛතාවේ ගැන එයා දන්නේ නැහැ. එතකොට ඒක දැන ගැනීමෙන්ම ඒ දැන ගැනීමෙන් සුතවාරිය ශ්‍රුතවත්කම ශ්‍රාවකත්වයක් එනවා. ශ්‍රුතවත් ශ්‍රාවකත්වය. හැබැයි ඒක එයා දුක්ඛ දුක්ඛතාවේ දැනගෙන බෑ. විසඳුමත් එයාට පේනවා. දැන් දුක්ඛ දුක්ඛතාවෙන් මිදෙන්න එයාට මොකද පළවෙනි එක අපි කිව්වේ? විපාක ස්කන්ධ විශේෂ සංග්‍රහ කරලා බලන්න කිව්වා. විපරිණාම දුක්ඛතාවෙන් ගැලවෙන්න නිරෝධානුපස්සී විහරණයකින් විපස්සනා කරන්න කිව්වා. සංඛාර දුක්ඛතාවෙන් ගැලවෙන්න අනිච්චානුපස්සී විහරණයත් අනිමිත්තානුපස්සී විහරණයත් විමසන්න කිව්වා. එතන මෙන්න මේ විදියට එයා දුකක් දකිනවා, දුකේ නිරෝධයක් දකිනවා. එතකොට දුක දුකක් දකිනවා. එයා දුක මේ ඒ ඒ පුද්ගලයා තුළ දුකේ මිදීම ගැනත් එයා දන්නවා. එතකොට දුකයි දුකේ මිදීමයි ගැන දකිනකොට එයා බුද්ධ ශාසනය මත හිටගත් ශ්‍රාවකෙක්. එයා හිටගත් ශ්‍රාවකෙක්. එතකොට මේ විදියට බුද්ධ ශාසනය මත හිටගත් ශ්‍රාවකයාට කවදාවත් වරදින්නේ නැහැ. මේ විදියට බුද්ධ ශාසනය මත හිටගෙන ඉන්නවා නම් එයාට පින්වත් නී වරදින්ට විදියක් නැහැ. මේ විදියට බුද්ධ ශාසනය ඇතුළේ හිටගත් කෙනාට වෙන විශාල යහපතක් තියෙනවා. දැන් එයාට ආර්ය භූමිය කරා පියමන් කරන්නයි තියෙන්නේ. ශ්‍රුතවත් ශ්‍රාවකත්වයක් තියෙනවා. ආර්ය ශ්‍රාවකත්වයේ පිණිස එයා ආර්ය භූමිය කරා ක්‍රමානුකූලව ක්‍රමානුකූලව දැන් යාට තින්නේ පියමන් කරන්නයි. ක්‍රමානුකූලව පියමන් කරන්නයි තියෙන්නේ. එතකොට යා ක්‍රමානුකූලව යා පියමන් කරනකොට ආර්ය භූමියේ පැත්තට යා කොහොමද ඒක කරන්නේ? ඒ ආර්ය භූමියේ පැත්තට යා ක්‍රමානුකූලව පියමන් කරනකොට ඒ පියමන් කරන කෙනා තුළ මතුවෙන්න ඕන දෙයක් තියෙනවා. එයා ඒ ආර්ය භූමිය කරා පියමන් කරනවා නම් එයා කර්මඵල වශයෙන් විමසා බැලීමත් එයා යාගේ මිස්කන්ධ දෙස කළ යුතුයි. එයා යා තුළම හටගන්නා ස්කන්ධ නිරුද්ධ වී යන ආකාරයෙන්ම දකිමින් වාසය කළ යුතුයි. එයා යාගේ මිස්කන්ධ එයාගේ මිස්කන්ධ ඇසුරු කරගෙන උපේක්ෂා සහගත වීම පිණිස එයා අනිච්චානුපස්සනාවත් අනිමිත්තානුපස්සනාවත් භාවිතා කළ යුතුයි. එතකොට දුක්ඛ දුක්ඛතාවයත් විපරිණාම දුක්ඛතාවයත් සංඛාර දුක්ඛතාවයත් තුල දුක නොවලඳන දුකේ නිරෝධය සාක්ෂාත් කරන ආර්ය භූමිය කරා පියමන් කරන ශ්‍රාවකෙක් වෙනවා. එතකොට යාට පුද්ගල භවකින් ලෝකේ හම්බ වෙන අනාත්මය එයාගේ ජීවිතය තුල පින්වත්නි ප්‍රකට වෙන්න පටන් ගන්නවා. ඒ අනාත්මය තුල ප්‍රකට වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ විදියට යම් කෙනෙක් දැක්කොත් එයා මේ දැක්ම තමයි සක්කාය දිට්ඨිය බිඳින රටාව. එයා දුකක් දකිනවා, දුකේ නිරෝධයක් දකිනවා, දුක අවබෝධ කිරීමේ ක්‍රියාමාර්ගවලටත් එයා එකතු වෙනවා. එතකොට එයාට එයාගේ ස්කන්ධ ආත්මීය දෘෂ්ටියකින් ස්කන්ධ ඇසුරු කරගෙන යා තුළ එළඹින ගතිය නැහැ. එතකොට මොකද වෙන්නේ? එයා තුළ සක්කායන්තයත් බිඳෙනවා, සක්කාය සමුදයන්තයත් බිඳෙන්න පටන් ගන්නවා. සක්කායන්තය කියන්නේ සක්කායන්ත මේ අන්ත දෙකෙන් අපි ගැලවෙන්න ඕන පින්වත්නි. පුළුවන් තරම් භාග්‍යවතුන් වහන්සේ අපට අනුදැනුවා දාලා මේ අන්ත දෙකෙන් සිත මුදවා ගන්නට කියලා. ඉතින් මේ අන්ත දෙකෙන් අපේ සිත මුදව ගන්න එක ලේසි පහසු දෙයක් නෙමෙයි. මේ අන්ත දෙකෙන් අපේ සිත ගලව ගන්න එක අමාරු දෙයක්. සක්කායං ඒකෝ අන්තෝ, සක්කාය සමුදයෝ ද්විතියෝ අන්තෝ, සක්කාය නිරෝධෝ මජ්ජි. සක්කාය නිරෝධය තමයි මැද. සක්කාය ඒකාන්තයක්. සක්කාය සමුදය දෙවෙනි අන්තය. ඒක තමයි දෙවෙනි අන්තය. මේ අන්ත දෙක තමයි අපිට බිඳලා දාන්න තියෙන්නේ. ඒතර මේ අන්ත දෙක කොහොමද බිඳින්නේ? සක්කායං ඒකෝ අන්තෝ. සක්කාය කියන්නේ පංචස්කන්ධයම අන්තයක්. සක්කාය සමුදයෝ ද්විතියෝ අන්තෝ. නැවතව නැවත ස්කන්ධ හට ගන්න විදියට එයා තමා තුල හට ගන්නා ස්කන්ධයන් සම්බන්ධ එළඹෙන එක තව අන්තයක්. මේක තමයි අන්ත දෙක. සක්කාය ස්කක්ක සක්කාය කියන්නේ මොකද? පංචස්කන්ධය. සක්කායං ඒකෝ අන්තෝ. ඒක අපිට බුදුරජාණන් වහන්සේ වදාළේ අන්තයක් හැටියටයි. ඒක භාග්‍යවතුන් වහන්සේ වදාලා අන්තයක් හැටියට. සක්කායං ඒකෝ අන්තෝ. සක්කාය කියන්නේ කාන්තයක්. සක්කාය කියන්නේ ඒකාන්තයක්. සක්කාය සමුදයෝ ද්විතියෝ අන්තෝ. සක්කාය සමුදය කියන්නේ දෙවෙනි අන්තේ. මෙන්න මේ අන්ත දෙක තමයි ඔය පින්නතුල්ලා දුක්ඛ දුක්ඛතා විපරිණාම දුක්ඛතා සංඛාර දුක්ඛතාවේ අවබෝධ කරනකොට ආර්ය භූමියට පියමන් කරනකොට මේ අන්ත දෙක තමයි ඔය පින්නතුල්ලා තුල බිඳිලා යන්නේ. එතකොට දුක්ඛ දුක්ඛතාවේ පැනවෙන්නේ විපරිණාම දුක්ඛතාවේ පැනවෙන්නේ සංඛාර දුක්ඛතාවේ පැනවෙන්නේ පංචස්කන්ධය ඇසුරු කරගෙනයි. ඒක නිකන් විවාහාරයේදී නිකන් සාමාන්‍ය විදියට කෙනෙක් කතාවට ගත්තට ඊට වඩා බොහොම ගැඹුරක් තියෙනවා. එතකොට සක්කාය කියන්නේ අන්තයක් වෙන්නේ කොහොමද? එයා දන්නේ නැහැ මේ විලාවේ හටගන්නා රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංඛාරස්කන්ධය, මේ විලාවේ හටගන්නා වූ පංචස්කන්ධය කොහොමද හටගෙන තියෙන්නේ කියලා එයා දන්නේ නැහැ. මේ ස්කන්ධ කොහොමද සකස් වෙලා තියෙන්නේ කියලා එයා දන්නේ නැහැ. ඒ දන්නේ නැහැ. හරියට පුංචි ළමයෙක් වගේ. දැන් පොඩි ළමයෙකුට පින්වත්නි යා ඉපදිච්ච ගමන්ම මැරිලා යනවා නම් එයාට ස්කන්ධයන් ඔස්සේ මේ මගේ අම්මා, මේ මගේ තාත්තා කියන සංඥා විපල්ලාස වලට යන තවම අහුවෙලා නැහැ. සංඥාවේ මුලාවකට අහුවෙලා නැහැ. අහුවෙලා නැහැ. දුනාට සංඥාව හට ගන්න ඕනේ. එයාට තේරෙන්නේ නැති වුණාට ඔය මොනවා හරි පෙන්වනකොට බලාගෙන ඉන්නේ ඒකනේ. අම්මා කියලා සංඥාව ඇතුළට ගිහින් නැහැ, තාත්තා කියලා සංඥාව ඇතුළට ගිහින් නැහැ. මේ ගෙදර මගේ, මේ කාර් එක මගේ, මේවා අයිති මට තමයි, මේවා අපේ අම්මා තාත්තාට ඉන්න එකම ළමයා, ඒවත් තව ඔළුවට ගිහින් නැහැ. ඔයේ පේනවා මොනවා හරි පේනවා. එතකොට එයා මොනවා හරි පේන එක ඇතුළේ එයාට ඕලාරික අලුතෙන් කෙලෙස් සකස් වෙන ව්‍යාකූලත්වේ නැති වුණාට ඒ පේන මට්ටම කොහොමද එන්නේ කියලා, පේන මට්ටම තුල ස්කන්ධ චක්කු විඥානේ පහළවීම, විඥානස්කන්ධේ හටගෙන මේ විදියට පින්වත්නි හැම වෙලාවකම තමා තුල පංචස්කන්ධයක් ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යනවනේ. මේ ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යන පංචස්කන්ධේ කොහොමද හටගන්නේ කියලා යා දන්නේ නැත්නම් ඒ නොදන්නාකම වනාහි පළමු අන්තයයි. දන්නේ නැතිකම පළමු අන්තයයි. සක්කාය සමුදයෝ ද්විතියෝ අන්තෝ. සක්කාය සමුදයේ දෙවැනි අන්තය කියන්නේ පංචස්කන්ධයේ හට ගැනීම ඇතුලේ සංඥා විපල්ලාසවලටත්පත් වෙනවා, දෘෂ්ටි විපල්ලාසවලටත්පත් වෙනවා, චිත්ත විපල්ලාසවලටත්පත් වෙනවා. එයා තුල හට ගන්නා වූ සංඥාවටත් එයා මුලා වෙනවා. එයා තුල හට ගන්නා වූ වේදනාවටත් එයා මුලා වෙනවා. එයා තුල හට ගන්න සංඥාවටත් එයා මුලා වෙනවා. එයා තුල හට ගන්නා වූ වේදනාවටත් එයා මුලා වෙනවා. එයා තුල හට ගන්නා වූ සංඥා වේදනා වලට විතරක් නෙමෙයි යාගේ යා දෘෂ්ටියටත් මුලා වෙනවා. එයා දකින විදිහටත් මුලා වෙනවා. චිත්ත විපල්ලාස, දිට්ටි විපල්ලාස, සංඥා විපල්ලාස සහගත කමකටත් එයා තමා තුළ පංචස්කන්ධය හට ගන්නකොට අහු වෙලා යනවා පින්වත්. අන්නේ අහු වෙලා යන එක දෙවෙනි අන්තේ. මෙන්න මේ දෙක බිඳලා දාන්න පුළුවන්, මේ දෙක බිඳලා දාන්න පුළුවන් මේ කියන රටාවට. සක්කායං ඒකෝ අන්තෝ සක්කාය සමුදයෝ ද්විතීයෝ අන්තෝ. ඒ කියන්නේ පංචස්කන්ධේ හටගත්ත විදිය හේතුඵල වශයෙන් දන්නේ නෑ යා. එතකොට මේ පංචස්කන්ධේ හට ගැනීම තුළ සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස, දිට්ඨි විපල්ලාස කියන විපල්ලාස සහගත කමකටත් එයාගේ සිත හසුයි යනවා. ඒක තමයි සක්කාය සමුදය දෙවැනි අන්තය කියලා කියන්නේ. ස්කන්ධ හටගන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. ඒකාන්තයක් ස්කන්ධ හටගත් එක ඇතුළේ මුලාවකටපත් වෙනවා දෙවෙනි අන්තේ. මෙන්න මේ දෙක බිඳින්න දුක්ඛ දුක්ඛතාවේ අවබෝධ කරාම පළවෙනි අන්තේ බිඳෙනවා. විපරිණාම දුක්ඛතාවේ සංඛාර දුක්ඛතාවේ අවබෝධ කරනකොට දෙවෙනි අන්තේ බිඳෙනවා. එතකොට පළවෙනි අන්තේ මොකද? සක්කායං ඒකවන්තෝ. ස්කන්ධ ටික හට ගන්නකොට අපි කිව්වේ මොකද? දුක්ඛ දුක්ඛතාව කියන්නේ තමාතුළු රූපස්කන්ධේ, වේදනාස්කන්ධේ, සංඥාස්කන්ධේ, සංඛාරස්කන්ධේ, විඥානස්කන්ධේ හට ගන්නකොට ඒ හට ගන්න ස්කන්ධයන් ඇසුරු කරගෙන ගතේ සිතේ නොඒක ආකාරي රිදුම් දීමු. උදාහරණයකට රූපස්කන්ධේ හටගත් තැන ඒ හටගෙන බිඳෙන රූපස්කන්ධේ ඇසුරු කරගෙන නන් වැදෑරුම් රිදුම් දීම් ඇති වෙනවා, කැක්කුම් ඇති වෙනවා, වේදනා ඇති වෙනවා, පීඩාකාරී බවක් ඇති වෙනවා. එහෙම ඇති වෙනකොට ඒ නන්වැදෑරුම් රිදුම් දීම් මෙයා තුළ ඇති වෙනකොට පින්වත්නි, ඒ නන්වැදෑරුම් රිදුම් දීම් ඇති වෙච්ච තැනක නොයේ රිදුම් දීම් මෙයා තුළ ඇති වෙනකොට එයාට ඒක විපාකයක් කියලා බලන්න පුරුදු වෙන ගමන්ම එයා තුළ දුක්ඛ දුක්ඛතාවේ අවබෝධ කළා වෙනවා කිව්වනේ. ඒක විපාක ස්කන්ධ විශේෂ සංග්‍රහ කරලා බලනකොට කර්ම කර්මඵල වශයෙන් හේතුඵල වශයෙන් බලන්න පටන් ගත්ත තැනක යා මේ කෝලහලයට අහු වෙන්නේ නැහැ කිව්වනේ. එහෙනම් දුක්ඛ දුක්ඛතාවේ අවබෝධ කළොත් එයාට සක්කායං ඒකෝ අන්තෝ කියන අන්තයේ බිඳිලා යනවා. එතකොට දෙවෙනි අන්තයේ සක්කාය සමුදය ද්විතීයෝ අන්තෝ. මේ වෙලාවේ හට ගන්නා ස්කන්ධ ඇසුරු කරගෙන යා උරංගාන ලෝකය තුල අද්දකින ලෝකය තුල සංඥා විමුලාවක්, සිතේ මුලාවක්, දෘෂ්ටි මුලාවකට යහු වෙනවා. සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස, දිට්ඨි විපල්ලාස වලට අහු වෙලා යනවා. එතකොට සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස, දිට්ඨි විපල්ලාස වලට යාගේ සිත අහු වෙලා යනකොට ඒ විපල්ලාස වලට අහු වෙච්ච තැන මොකද්ද වෙන්නේ? ඒ විපල්ලාස වලට අහු වෙච්ච තැන එයාට සක්කාය සමුදයෝ ද්විතීයෝ අන්තෝ කියන දෙවැනි අන්තයත් පැන වෙනවා. මේ අන්ත දෙකනි බිඳින්න ඕනේ. එතකොට මේ අන්ත දෙක තමයි අපට බුදුරජාණන් වහන්සේ වදාළේ බිඳලා දාන්න කියලා. එතකොට මේ අන්ත දෙක බිඳින්න බැරි යම් කෙනෙක් තමා තුළ හට ගන්නා උස්කන්ධ ඒ පුද්ගලයා තුළ මේ හොඳයි සැපයි සාන්තයි කියලා විවහාර කරගන්න දෙයක් නැහැ. ඇයි? මේ හටගත්තා වූ ස්කන්ධ නිරතුරුවම මොකද්ද වෙන්නේ? මේ හට ගන්නා වූ ස්කන්ධ ධර්ම හොඳයි සැපයි කියලා හටගන්න මේ විවහාර කරගන්න දෙයක් නැහැ. මේවා මොකද වෙන්නේ? හැම වෙලාවකම බිඳිලා යනවා. මේවා හැම වෙලාවකම බිඳිලා යනවා, නිරුද්ධ වෙලා යනවා. මේ Nirodhe මම සාක්ෂාත් කරගන්න ඕන. සමුදේ වෙච්ච තැන නිරුද්ධ වෙලා යනවා කියලා නිරෝධානුපස්සී විහරණින් බලන්න අර සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස, දිට්ඨි විපල්ලාස කියන විපල්ලාස සහගතකම එන්නේ නැහැ. ඊට පස්සේ සංඛාර දුක්ඛතාවය කියේ මොකද්ද? අර තමා තුළ හටගන්නා උස්කන්ධ ඇසුරු කරගෙන පින්වත්නි, ඒවා නිට්ටිය වශයෙන් පිළිගන්නවා. එතකොට මේ නිට්ටිය වශයෙන් පිළිගත්තට ස්කන්ධයන් නම් කොතනත් අනිත්‍යයි. ඒ නිට්ටිය වශයෙන් පිළිගත් එක ඇතුළේ එයාට සංස්කාර දුකක් පැන වෙනවා. එතකොට එයා ඒකට පාවිච්චි කළා මොකද්ද? එයා ඒකට පාවිච්චි කළා අනිච්චානුපස්සනාවත් අනිමිත්තානුපස්සනාවත් කියන භාවනා ක්‍රම දෙක පාවිච්චි කළා. එතකොට මෙන්න මේ ක්‍රම දෙක යා පාවිච්චි කරනකොට අනිච්චානුපස්සනාවත් අනිමිත්තානුපස්සනාවත් යා පාවිච්චි කරනකොට වඩනකොට එයා තුල දෙවෙනි අන්තේ බිඳිලා යනවා. එහෙනම් යම් කෙනෙක් දුක්ඛ දුක්ඛතාවයේ ආරියටම අවබෝධ කළොත් පළවෙනි අන්ත සක්කාය ඒකෝ අන්තෝ බිඳිනවා. සක්කාය සමුදය ද්විතීයෝ අන්තෝ කියන එක බිඳිනවා. විපරිණාම දුක්ඛතාවයේ සංඛාර දුක්ඛතාවයේ අවබෝධ කරනවා. එතකොට යාගේ සිත මැදටපත් වෙනවා. නමුත් බුදුරජාණන් වදාලා මැද තැවරෙන්නත් එපා කියලා. මජ්ජේ මන්තාන ලිප්පති. මැද තැවරෙන්න එපා කියන්නේ මේ විදිහට විමසා බලන වෙලාවේ පව හට ගන්නා උස්කන්ධ යම් කෙනෙක් විදර්ශනා කළොත් ඒ වෙලාවේ මේ විදිහට විමසා බැලීම දක්ෂකමක් මෙතන හට ගන්නා උස්කන්ධ ටික යා විදර්ශනා කළොත් ඒ විදර්ශනා කරන ශ්‍රාවකයා මැද නොතැවරි සදාතනිකව සංසිඳ යනවා. එබඳු සංසිඳීමක් පිණිස මේ දේශනාව පින්නතුන්ට උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරන්නේ ඊතාම මෛත්‍රීන් යුක්තව අනුරාධපුර සමාධි ධම්මදාසපුයේ නිර්මාතෘ අනුශාසක අනුරාධපුර ධම්මදේව නායක ස්වාමින් වහන්සේ විසින් මේ දේශනාවට දායකත්වය ගෙන කටයුතු කරනවා. ඉතින් උන්වහන්සේට අපි නිදුක් නිරෝගී සුව කායික මානසික සුවපත් බව ප්‍රාර්ථනා කරනවා. ජීවිතාවබෝධයේ ධර්මාවබෝධයේ පිණිස මේ කුසල් හේතු ආසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම මේ කුසලානි සංස ධර්මයන් දේශකයන් වහන්සේ වෙච්ච අපට දිතා මෛත්‍රියෙන් ආශිර්වාද කොට තියෙනවා. ඉතින් අප උදෙසාද මෛත්‍රී සහගතෝ මේ ආශිර්වාද කිරීම වෙනුවෙන් මේ කුසල් අනුමෝදනා කිරීම වෙනුවෙන් අනුරාධපුර ධම්මදේව නායක ස්වාමීන් වහන්සේට අපි ප්‍රැස් කළා වූ ධර්ම දානමය කුසල් අනුමෝදනා කරන උන්වහන්සේට සුවසේම නිවන් මඟ පූර්ණී කරගන්නට මේ කුසල් හේතු ආසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපවත් වී වදාළ පූජ්‍ය කිරිපේද්දේ පියදස්සී නායක ගුරුදේවෝත්තම ස්වාමින් වහන්සේටත් ඇල්විටිගල ඉන්දරතන නායක ස්වාමින් වහන්සේටත් අනුමෝදනා කොට තියෙන උන්වහන්සේලාට සුඛ පටිපතාවෙන් වහා නිවන් අවබෝධ කරගන්නට මේ කුසල් හේතු ආසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. පරලෝ සැපත් පියසේන දේවරාජා සෝමා දේවරාජා හෙන්තක මුදියන්සේලාගේ සරච්චන්ද්‍ර දෙමව්පියන් විතානගේ සලමෝන් රොද්දරිගු සීයා ඇතුළු පරලෝක ප්‍රාප්ත සියලු ඥාතීන්ට අනුමෝදන් කරනවා. අනුරාධපුර ධම්මදේව නායක ස්වාමින් වහන්සේගේ නමින් වර්ග පරම්පරානුගත සංසාරගතව මිය ගියා වූ දෙමව්පියන් ප්‍රධාන ඥාති වර්ගයාට මේ කුසල් අනුමෝදන් වේවා. ඒ සියලු ඥාතීන්ගේ භවයේ සුවපත් වේවා, ආයති භවයේ සුවපත් වේවා, සංසාර දුක්ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ කුසල් හේතු ආසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම මේ කුසලානි සංස ධර්මයන් උන්වහන්සේගේ පවුලේ සියලු දෙනාට, අනිකුත් සියලු දෙනාටම උන්වහන්සේට උපකාර කරන දායක පින්තුන්ට හැම දිනාටම මේ කුසල් බලවත් වේවා. සියලු දෙනා වහන්සේටම වහ වහා නිවන් මඟ පූර්ණේ කරගන්න මේ කුසල් බලවත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සතර වරන් රජ දරුවන් සක් දෙවිඳුන් ප්‍රදාන සියලු දෙවියන්ට බ්‍රහ්ම රාජ මණ්ඩලවලට අවීචියේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරි පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටම මේ උතුම් කුසලානි සංස ධර්මයන් නිවන් දොරටුවක් වේවා. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඒ අපගේ ශාස්ත්‍රෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා.
මෝහක්ඛයෝ නිබ්බානං.